Honorable Dr. Anil Jayanta, you have 15 minutes.
බොහොමත්ම ස්තුතියි ගරු කථානායකතුමනි. කල්තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරන තත්ත්වයෙන් ලෝකයේ ඇති වූ තත්ත්වය ලංකාවට බලපාන ආකාරය පිළිබඳව ඒ යෝජනාවේ ඉදිරිපත් වුණ අදහස්වල ගම්ම වෙනවා ලංකාවේ අර්බුදයක් නිර්මාණය වෙලයි අර්බුදයට අපි නිසි පරිදි මැදිහත් වෙලා නැහැ එමගින් ජනතාව පීඩනයට පත් වෙනවා කියන අදහස ඇත්ත වශයෙන්ම මේ හරියට තේරුම් කරලා පැහැදිලි කරගත යුතුයි රටක් ඇතුලේ අර්බුදයක් කියන්නේ මොකක්ද මේ අර්බුදයක් පැන නැගිලා තියෙනවද කියන කාරණය මේ මොහොත වෙනකොට සිදු වෙලා තියෙන්නේ බාහිර සාධකයක් නිසා එක්ස්ටර්නල් ෂොක් එකක් ඒ නිසා ඇති වුණු තත්ත්වයක් විශේෂයෙන්ම තෙල් ප්‍රවාහණය ගෑස් ඒ වගේ අත්‍යවශ්‍ය නාවික ගමනාගමනයට එල්ල වෙච්ච ගැටලුවක් නිසා ලංකාවේ ආර්ථිකයට බලපෑලා තියෙනවා ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම සෑම ආර්ථිකයකටම බලපාලා තියෙනවා හැබැයි එය රට ඇතුලේ අර්බුදයක් බවට පත් නොවන ආකාරයට කළමනාකරණය කර ගැනීමට අදාළ කටයුතු අපි සිද්ධ කරගනිමින් තියෙනවා ඒ කොහොමද මේ තත්ත්වය කළමනාකරණය කරන්න අපි මැදිහත් වෙලා තියෙන කාරණා මම පැහැදිලි කරන්නම් එකින් එක ඊට ප්‍රථම මෙම ලෝක තත්ත්වේ නැති වෙච්ච ගැටලුව අපි කවුරුත් දැන් දන්නවා රටවල් දෙකක් අතර ඇතිවන මේ යුද තත්ත්වයේ විසින් විශේෂයෙන්ම මේ නාවික ගමනාගමනයට සිදුවෙච්ච බාධකේ නිසා වාහන ප්‍රවාහණයට ගැටලුවක් පැන නැගිලා තියෙනවා. ඒ ෂණික ප්‍රතිඵලයේ බවට පත්ුනේ තෙල් මිල ගණන් ඉහළ යාම. බලක්වන්න බැරි විදියට ඒ තෙල් පිරිපහදුන් වලට සිද්ධ වෙච්ච ප්‍රහාරයන් වෙන කාරණු නිසා තෙල් මිල ගණන් ඉහළ ගිහින් තියෙනවා. ඒ තෙල් මිල ගණන් ඉහළ යාමේදීත් 50%කට 60%කට වඩා විශාල ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ අතරත් අපි රටේ තෙල් පිරිපහදු කරපුවා අපි ආනයනය කරනවා ඒ වගේම තෙල් පිරිපහදු ඇතුලේ පිරිපහදු කිරීම කරනවා. දැන් මේ තෙල් මිල ගණන් ඉහළ යෑමේදී වැඩිම බලපෑම සිද්ධ වෙලා තියෙන පිරිපහදු තෙල් මිල ගණන් වේගයෙන් වැඩි වෙලා තියෙනවා. බොර තෙල් වලට සාපේක්ෂව ඒ වගේම 50%කින් 60%කින් ඉහළ යනකොට අනෙක් පැත්තෙන් අපේ රට ඇතුළේ තෙල් නිෂ්පාදනය කරගන්න රටවල් පවා තෙල් මිල වැඩි කරලා තියෙනවා. නමුත් අපිට සිද්ධ වෙනවා අපි ඒ උද්දමනයට අඩු බලපෑමක් වෙන ආකාරයට මේ තෙල් මිල 8%කින් විතර වැඩි කරන්න මේක තියෙන තත්ත්වයේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕන. සමහර විට මේ තත්ත්වයේ ඉදිරියටත් පවතාව පැවතුනොත් තෙල් මිලේ දේශීය වශයෙන්ුත් පරිභෝජනයේ වැඩිවීමේ ඉඩ කඩක් තියෙනවා. ඒක අපිට අවබෝධ කරගන්නට අවශ්‍ය කරනවා. ඒ වගේම මේ තෙල් මිලට අමතරව රක්ෂණය විශේෂයෙන්ම වෝ රිස්ක් ප්‍රීමියම් මේ තෙල් ප්‍රවාහණය කරන සමාගම් ඒ වගේම රක්ෂණ සමාගම් ප්‍රතිරක්ෂණ සමාගම් තමුන්ගේ රක්ෂණ ගාස්තු වේගයෙන් වැඩි කරලා තියෙනවා. අපි දන්නවා මෙවැනි අර්බුදයක් වෙනකොට සාමාන්‍ය තත්ත්වයට වඩා වෙළඳපළ හැසිරීම වෙළඳපළ බලවේග සමහර අවස්ථාවලදී මේ කාටල් මේක යුද තත්ත්වයක්ද මනුෂ්‍යත්වයේ පිළිබඳ තත්ත්වයක්ද ඒවත් නොසලකා ආරමින් මිල ගණන් වැඩි වීම තත්ත්වයක් තියෙනවා. ඉතාල අසාමාන්‍ය විදිහට මිල ගණන් වැඩි වෙලා තියෙනවා. ඒ වෝරිස් ප්‍රීමියම් එක නිසාම රක්ෂණයේ මිල ගණන් සාමාන්‍යයෙන් ඒ නැවක වටිනාකමෙන් 0.2ක් තිබිච්ච එක 1%ක් 3%ක් ප්‍රමාණයට වැඩි වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඩොලර් මිලියන 750ක් විතර වැඩි වෙන තත්ත්වයක ප්‍රතිශතාත්මකව ගත්තාම ඒ රක්ෂණ ගාස්තු වැඩි වීම 1000ක් විතර. ඉතින් එතනත් එක බලපෑමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම නැව් ප්‍රවාහන ගාස්තුත් 20-25 වගේ ප්‍රමාණයකින් වැඩි කරලා තියෙනවා. ඒ වගේම ගුවන් යාන ඉන්ධන ගාස්තුත් 100ක වගේ වැඩිවීමක් සිද්ධ කරලා තියෙනවා. ඒතර මේ තත්ත්වයන් මත අනිවාර්යෙන්ම තෙල් සැපයුම සහ තෙල් මිල ගණන් වලට බලපෑමක් එන්න ඉඩ තියෙනවා. අපි කොහොමද මේ කළමනාකරණය කරන්නේ? මේ කළමනාකරණය කිරීමේදී අපිට ආකාර දෙකක් පාලනය කරගන්න සිද්ධ වෙනවා. පළමුවෙන්ම උද්දමනය පාලනය කර ගැනීම. මේ උද්දමනය පාලනය කර ගැනීමේදී මේ වෙනකොට අපි අනුගමනය කරමින් තියෙන්නේ ෆ්ලෙක්සිබල් ඉන්ෆ්ලේෂන් ටාගටින් ෆ්‍රේම්වර්ක් එකක් කියලා කියන්නේ අපි නම්‍යශීලී උද්දමන එක ඉලක්ක කරගත්තු රාමුවක් ඇතුළේ වැඩ කටයුතු කරන්නේ ඒ 5% කියලා අපි අවුරුදු 3කට ඉලක්ක කරගත්තා ඒ 5% රාමුව ඇතුළේ අපිට පුළුවන්කම ලැබුණා පසුගිය අවුරුද්දේ ඒ යටින් තියාගන්න ඒ කියන්නේ උද්දමනකාරී බලපෑම අර 5% ඉක්මවලා ගිහිල්ලා නැහැ 2025 වර්ෂයේදී බිඳුවට ආසන්න තිබුණේ 2026 ජනවාරි මාසයේදී 2.3යි පෙබරවාරි මාසයේදී 2.6යි. කියන්නේ අපේ ඉලක්කයට වඩා ගොඩක් යටින් තියෙන නිසා මේ ඉන්ධන මගින් ඉන්ධන මිල වැඩිවීම මගින් ඇතිවන බලපෑම අසාමාන්‍ය උද්දමනකාරී තත්වයකට යන්නේ නැතුව පාලනය කරගන්න පුළුවන්කම අපිට ලැබිලා තියෙනවා. ඒ තත්වේ මම හිතනවා අපිට වඩාත් වාසිදායක තත්වයක්. ඒ වගේම ඒ උද්දමනකාරී තත්වයට බලපාන අනිත් පැත්තෙන් රට ඇතුලේ මෙවැනි තත්වයකදී පොලි අනුපාතය රට ඇතුලේ පොලි අනුපාතය අනවශ්‍ය විදියට උච්චාවචන වෙන්න පටන් ගන්නවා. නමුත් තාමත් අපිට පුළුවන්කල් තෙනයි මූල ස්ථාවරත්වයේ පවත්වාගෙන යමින් පොලි අනුපාතය ඒ පල්ලය අගේක තියාගෙන යන්න. ඉතින් ඒකත් හොඳ මට්ටමක් මේ තත්වයට මුහුණ දීමේ හැකියාව, ඒ කියන්නේ රෙසිලියන්ට් තත්වය, ඒ කියන්නේ දරා සිටීමේ හැකියාව අපේ ආර්ථිකය ඇතුලේ රට ඇතුලේ අපි ඉතාමත්ම කෙටි කාලයකදී ගොඩනගා ගත්තා. ඒ වගේම මෙවැනි බාහිර අංශයක බලපෑම එනකොට ඊළඟට ක්‍රියාත්මක වෙන්නේ විශේෂයෙන්ම විදේශ විනිමය වෙළඳපළේ. දැන් විදේශ විනිමය මේ මොහොත වෙනකොට ඩොලරේ අනෙකුත් මුදල් ඒකකයන්ට සාපේක්ෂව වේගෙන් ඉහළ යන්න ගන්නවා. ඒ වගේම රත්රම් පිළිබඳ මාකට් එක, කියන්නේ මිනිස්සුන් වෙනත් රට රටවල් තමුන්ගේ රටේ දුර්වල මුදල් ඒකක වෙනුවට මේ ඩොලරේ ආයෝජනය කරන්න ඒ සඳහා පෙළඹීමක් එනවා මේ වගේ අර්බුදකාරී තත්වයකදී. ඒ නිසා ඩොලරට තියෙන ඉල්ලුම නිසාම රට ඇතුලේ ආයෝජනය කරලා තියෙන ඩොලර වේගෙන් එළියට ගමන් කරන්න ඉඩ තියෙනවා. නමුත් ලංකාවේ තාමත් එවැනි තත්වයක් නිර්මාණය වෙලා නැහැ. නමුත් ඩොලර් වල ආයෝජන වෙනත් රටවල වල ආයෝජන වැඩි වෙලා තියෙනවා. එහි ප්‍රසත් විදිහට ඩොලරය වර්ධනය වෙලා. නමුත් ලංකාව ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වීම සාපේක්ෂව අඩු මට්ටමක තියෙන්නේ. තවමත් මේ යුද තත්ත්වය නිර්මාණය වුණාට පස්සේ ඩොලරයට සාපේක්ෂව රුපියල් 310-315 අතර ප්‍රමාණයක් තියෙනවා. එය සාපේක්ෂව ගත්තහම මෙවැනි අර්බුදකාරී තත්වයකදී අපි කියන සමපේක්ෂණ චේතනාව වැඩි වෙනවා, ස්පෙකියුලේෂන් මොටිව් එක වැඩි වෙනවා, කා ගොඩක් වැඩි වෙන්න පුළුවන්. එහෙම වැඩි වෙලා නැහැ. එහි ප්‍රතිඵලයක් විදියටත් අපිට විදේශ විනිමය අනුපාතය වැඩිවීම නිසා ආනයනවල මිල ගණන් වැඩිවීමෙන් උද්දමනකාරී බලපෑමක් එන්න තියෙන ඉඩකඩ අඩු කරලා තියෙනවා. ඒ නිසා තාම අපි විශ්වාසයෙන් කියනවා උද්දමනකාරී බලපෑමක් අපිට ලැබෙන්න පුළුවන්. හැබැයි ඒ අපිට පාලනය කරගන්න පුළුවන්, අවශෝෂණය කරගන්න පුළුවන් ආර්ථික වටපිටාවක් ලංකාව ඇතුලේ නිර්මාණය කරලා තියෙනවා. ඒ ආර්ථික ස්ථාවරත්වය අපි පසුගිය අවුරුද්ද පුරාම දැනටත් අනුගමනය කරමින් තියෙනවා. ඒ වගේම අපි චුට්ටක් අවධානය කරලා බැලුවෝ, යොමු කරලා බැලුවොත් ඊළඟට අපිට මූණ දෙන්න තියෙන්නේ බාහිර අංශය, ඒ කියන්නේ විදේශීය සංචිත ප්‍රමාණය අපිට කොච්චර තියෙනවද, ඒක ප්‍රමාණාත්මකද? ඇත්තටම අපි මේ ආර්ථික ස්ථාවරත්වයේ ගොඩනැගීමේ ක්‍රියාවලිය ඇතුළතදී අපිට පුළුවන්කම ලැබුණා 2025 වර්ෂයේ අවසාන කරගන්න විදේශීය සංචිත ඩොලර් බිලියන 7 ඉක්මවන තත්වයකට ගෙනල්ලා තියෙනවා. ඒ නිසා මේ ඒ සංචිත තත්ත්වයේ ගොඩනගා ගන්න ප්‍රධාන වශයෙන් අපිට වර්ධනය වුණ අපනයන ආදායම, අපි දන්නවා මේ යුදමය වාතාවරණයේදී අපනයන ආදායමට යම් බලපෑමක් එන්න ඉඩ තියෙනවා. ඒකටත් අපනයන සංවර්ධන මණ්ඩලය, ඒ විතරක් නෙමේ අපනයන ශේත්‍රයේ සහ ව්‍යාපාරික ශේත්‍රයේ ඉන්න කණ්ඩායම් කැඳවලා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අඛණ්ඩව රැස්වීම පවත්වලා කොහොමද ඒ සඳහා අපි මැදිහත් වෙන්නේ, ඔවුන්ට ඒ සහයෝගය ආණ්ඩුවෙන් ලබා දෙන්නේ කොහොමද කියන සාකච්ඡාත් පවත්වලා තියෙනවා. ඔවුන්ට විය හැකි බලපෑම අපි අවම කරගන්නවා. මෙතෙන්දී අපි කියන්නේ නැහැ කිසිදු ආකාරයක රට ඇතුලේ ආර්ථිකයට බලපෑමක් වෙන්නේ නැහැ කියලා. බලපෑමක් වෙනවා. අපිට පාලනය කරන්න බැරි තත්ත්වයකදී මේ සිදුවීම් සිදු වෙන්නේ. අපේ උපාය මාර්ගය තමයි ගන්න ලබන සෑම තීන්දුවකදීම ඒ ආර්ථික ක්‍රියාකාරීත්වයට අවම බලපෑම ඇති වෙන ආකාරයට ඒ තියෙන සම්පත්, විශේෂයෙන්ම තෙල් සම්පත උපාය මාර්ගික ප්‍රමුඛ ඝාතකත කරලා භාවිත කරන්න. ඒ අනුව තමයි විශේෂ අපි සහතිකයක් ලබා දෙන්නේ සෞඛ්‍ය, ඒ වගේ අත්‍යවශ්‍ය සේවාවන්, ආහාර බෙදා හැරීම, එවැනි දේවල් වලට තෙල් සංචිත තබා ගනිමින් තමයි අනිකුත් වැඩ කටයුතු කරන්නේ. එතෙන්දී මහ ජනතාවගේ පොදු සහයෝගය අපිට ලබා ගන්න පුළුවන් වුණොත් පෞද්ගලික පරිභෝජනය සඳහා කරන තෙල් පරිභෝජනය යම් ආකාරයක අඩු කර ගැනීම වාසිදායක තත්වයක් වෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයට මෙමගින් බලපෑමක් යනවා. ඒක වළක්වන්න බෑ. දැනටමත් සැලකිය යුතු ප්‍රමාණයක ඒ ගුවන් ගමන් අවලංගු කිරීම සිද්ධ කරලා තියෙනවා 20-30% වෙනි ප්‍රමාණයකට. ඒත් අපි බලන්නට ඕනේ මේ මොහොතේදී උපාය මාර්ගිකව ඒ අයිම් දැන් ගුවන් ගමන් අඩු වෙනවා නම් එකවරම ඒකට අපිට රිප්ලේස් කරගන්න විදියක් ලැබෙන්නේ නැහැ. නමුත් අපි උපාය මාර්ගිකව සාකච්ඡා කරමින් තියෙනවා බලනවා කොහොමද ඒ රටවල් අතර ඍජු ගුවන් ගමන් ඇති කරමින් ඉදිරියේදී අපි ඒ අහිමි වේ යන සංචාරක ආදායම වර්ධනය කරගන්නේ කොහොමද කියන එක. මොකද සමහර වෙලාවදී අපිට පුංචි වාසියක් වෙනවා මේ සංචාරක කර්මාන්තයට ඇති වෙන බලපෑම අවම කර ගැනීමට. ඉදිරියේදී අර සංචාරක සීසන් එක අවසාන වෙනවා තව මාසයකින් දෙකකින්. ඊට පස්සේ ඒ කාල පරිච්ඡේදයේදී අපිට සංචාර කර්මාන්තය දියුණු කර ගැනීමේ වැඩපිළිවෙළ ඇතුළේ අපි උපක්‍රමයක් භාවිත කරනවා කෙසේ හෝ මේ බලපෑම අඩු කරගන්න. ඒ වගේම දැනට තියෙන දත් මත විදේශීය ප්‍රේෂණ මොකද මේ බාහිර අංශය අපේ විදේශීය සංචිත ගොඩනගා ගැනීමේදී ප්‍රධාන ආකාරයෙන් බලපාන්නේ අපනයන ආදායමත් ප්‍රේෂණත් ඒ වගේම සංචාරක කර්මාන්තයෙන් උත්ෙන ඉපයීම්. ඒ නිසා ඊළඟට මේ ප්‍රේෂණ ඒ විශාල බලපෑමක් අපිට ලබා දෙනවා 2025 වර්ෂයේදී ඩොලර් බිලියන 8 ඉක්ම වූ ප්‍රේෂණ ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. හැබැයි මේ මාර්තු මාසයේදී පැන නැගුණු පෙබරවාරි අග පැන නැගුණු යුද්ධේ නිසා ප්‍රේෂණ ගලා ඒමේ බලපෑම බලන්න පුළුවන් වෙන්නේ මාර්තු අප්‍රේල් ඒ ඉදිරි මාසවලදී. හැබැයි ජනවාරි සහ පෙබරවාරි මාසවලදී මේ ප්‍රේෂණ ගලා ඒමේ ප්‍රවණතාවයට කිසිදු බලපෑමක් වෙලා තිබුණේ නැහැ. එය ඊට කලින් වර්ෂයේ සාපේක්ෂ මාස දෙකකට ගත්තත් වැඩි වෙලා තිබුණේ. ඒ වගේම අපේ තියෙන තොරතුරු අනුව බැලුවාම මේ අර්බුදකාරී තත්වයේදී යම් ප්‍රමාණයක රැකී ආරක්ෂා පිටරට ශ්‍රී ලාංකිකයන් වැඩ කරන අගේ යම් ප්‍රමාණයක රැකී ආරක්ෂාවලදී ආදායමද බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ හැර ඩොලර් ප්‍රේෂණය කිරීමේ විදේශ විනිමය ප්‍රේෂණය කිරීමේ කාලපමාවක් තමයි ඇති වෙන්න පුළුවන් ඉන්නේ. අපි උත්සාහ කරනවා මේ මූල ක්ෂේත්‍රය ඇතුලේ සාකච්ඡා මාර්ගයෙන් කෙසේද මේ ප්‍රේෂණ ප්‍රමාණය වැඩි කරගන්නේ කියලා. ඒ අනුව මෙන්න මේ සංචිත ආරක්ෂා කර ගැනීමට තවදුරටත් ගොඩනගා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සඳහා අපිට තව පිටිවහලක් ලැබෙනවා. අපි ණය ප්‍රතිවගතකරණය කිරීමේ වැඩපිළිවෙළ ඇතුලේ අපිට පුළුවන්කම ලැබුණා තා සාර්ථකව ඒ ණය ප්‍රතිවගත කිරීමේ පසුව ආයෝජකයන්ගේ විශ්වාසය සහ ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළට ඔසවා ගැනීමට. ඒ අනුව ශ්‍රී ලංකන් එයාලයින් එකේ ඒ බොන්ඩ් එකත් අපි ප්‍රතිවගත කරගත්තා. ඒ අනුව ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අපිට ගිය වර්ෂයේදී අර දිත්ත සුලිකුණාටුව නිසා අවසාන කරගන්න බැරි වෙච්ච පස්වෙනි සමාලෝචනය සහ හයවෙනි සමාලෝචනයේ දෙක එකවර සිදු කරන්න මේ මාර්තු මාසයේ අග වෙනකොට ලබන සතිය වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ලංකාවට පැමිණෙන්න නියමිතයි. අපි සියලු ඒ නිර්ණායක ඒ රාමුව ඇතුලේ තියෙන වැඩසටහන් වල නිර්ණායකවලට අපේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිමය කරලා ඒ නිර්ණායක අත්පත් කරගෙන තියෙනවා. ඒ නිසා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා මැයි මාසේ වෙනකොට අප්‍රේල් මැයි වෙනකොට ඒ විධායක රැස්වීමේදී අධ්‍යක්ෂ මණ්ඩල විධායක රැස්වීමේදී අපිට ඒ වාරික දෙකක්ම ලබා ගන්න පුළුවන් වේවි. ඒ වුණොත් ඩොලර් මිලියන 700ක වගේ කෑෂ් ඉන්ෆ්ලෝ එකක් ඇතුළට ගලායමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ සංචිත වලට නැති බලපෑම අපි අනවශ්‍ය බියක් ඇති කරගත යුතු වන්නේ ඒ බලපෑම අපිට සමනය කර ගැනීමට එවැනි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. අපි ඒක උපරිමයෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒකට පසු ඒකත් සම්බන්ධ වෙච්ච ඒ ජාත්‍යන්තර සංවර්ධන පාර්ශව කරුවන් වෙච්ච ADB ආසියානු සංවර්ධන බැංකුවත් ලෝක බැංකුවෙත් එකඟ වෙලා තියෙන මුදල් ප්‍රමාණයන් අපිට ලබා ගන්න පුළුවන්. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 480කුත් ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100කුත් ඒ හා සමගාමීව අපිට ලැබෙනවා. ඒ නිසා මේ අපනයන ආදායමට ඇතිවන යම් බලපෑමක්ද සංචාරක කර්මාන්තයට ඇතිවන යම් බලපෑමක්ද ඒ වගේම ප්‍රේෂණයන්ගේ යම් අඩුවීමක් සිදු වෙනවද එය තුලනය
කරගනිමින්
අනෙක් පැත්තෙන් අනෙක් පැයෙන් අපිට පුළුවන්කම ලැබෙනවා මේ සංචිත ප්‍රමාණය ඉහළට ගෙන යා ගැනීමට. ඒට ඒ වගේම මේ තත්වය මත විශේෂයෙන්ම බාහිරාංශය මේ බාහිරාංශයේ අපිට වැදගත් වෙන කොටසක් තමයි ජංගම ගිනුමේ ගෙවුම් ශේෂ තුලනේ ජංගම ගිනුමේ ශේෂය. දැන් මම සන්තෝෂෙන් කියන්න කැමතියි 2025 වර්ෂයේදී මේ ජංගම ගිනුමේ ශේෂය ඉතිහාසයේ පළවෙනි වතාවට වැඩිම අගය වාර්තා කරගත්ත ඩොලර් බිලියන 1,733ක්. එයත් අපිට සැලකිය යුතු ආකාරයක මේ පීඩණයට මූණ දෙන්න පුළුවන් බලයක් රෙසිලියන්ට් තත්වයක් ඔරොත්තු දීමේ හැකියාවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා ගරු කථානායකතුමනි මම විශ්වාස කරනවා මේ අපිට පිටින් තිබිච්ච බාහිර සාධකේ නිසා ලංකාවට ඇතිවෙච්ච කම්පණය අපිට කලමනාකරණය කර ගැනීමට අවශ්‍ය වටපිටාව තියෙනවා. ඒ වගේම යම් පීඩනකාරී තත්වයක රටේ සාමාන්‍ය ජනතාවට එමගින් ඇතිවන පීඩනය අවම කර ගැනීමටත් ගරු අග්‍රාත් මාතතුමීගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්පත් කරලා තියෙනවා. ඒ අනුව අපි ඉලක්කගත ඒ සහන ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා. ඒතර මහ ජනතාවටත් මම යෝජනා කරන්නේ මේ අර්බුදයට අපි එකවන්ව එකට මුහුණ දෙමුයි කියන යෝජනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.